रिकॉर्डिंग प्रोसेस के बारे में सही ठीक है रिकॉर्डिंग करते हैं।
रिकॉर्डिंग तेरा आंसर ना है कुल में। हाँ
तेरा
हाँ तेरा आंसर। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। දයාද මේ සඳහන් කරන්නේ දෙනවා වගේ ආයතන ගැන, මේ සලායතන ගැන, ඒකෙන් ඒක සම්බන්ධ විදර්ශනාව ගැන කාරණා කීපයක් තමයි සාකච්ඡා කරන්න යන්නේ. මේ සලායතන විදර්ශනාව කියලා තමයි දාලා තිබේ. ඉතින් බුදු දහමේ මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ විවිධ විදිහට සම්පින්දනය කරලා දේශනා කරනවා. ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන් කියලා මේ අය අහලා ඇති. ඒකේ මේ සලායතන සම්බන්ධව අපිට කරන්න පුළුවන් විදර්ශනාවක් තමයි මේ කියලා දෙන්න යන්නේ. ඉතින් මේ අය අහලා ඇති මේ ආයතන හයක් කියලා එකක් ගැන. ඇහැ, කන, නාසය, ඊට පස්සේ දිව, මේ ඊට පස්සේ කාය ආයතනය කියලා, ඊට පස්සේ මන ආයතනය කියලා. මේකට මේවට සම්බන්ධ අත්දැකීම් හයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ඇහැ සම්බන්ධ වෙලා එන පෙනීම චක්කු විඤ්ඤාණයක් කියලා එකක්, කන සම්බන්ධව සෝත විඤ්ඤාණයක්. එතකොට මේ වගේ විඤ්ඤාණ හය ආකාරයක්, මනස සම්බන්ධව අවසාන වශයෙන් මනෝ විඤ්ඤාණයක් කියලා එකක්. ඉතින් මෙහෙම මේ ඒ විඤ්ඤාණ හය ආකාරයක පැවැත්මක් තමයි අද මේ කියලා දෙන්න යන්නේ. ඒකෙන් අපිට ගන්න පුළුවන් මේ විදර්ශනාවට නොයෙකුත් පැතිකඩ තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මේක අපි සරල උදාහරණයක් අරගෙන මේ පැහැදිලි කරලා දෙන්නම්. මේ ආයතන හයේ විදර්ශනාව, මේ ආයතන හය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට අර අපි දැන් පොඩි ළමයෙක් ගත්තොත්, පුංචිම කාලේ අඹ ගෙඩියක් වගේ එකක් ගත්තොත්, ඒ කවදාවත් අඹයක් දැකලා නැති පුද්ගලයෙක් ළමයෙක් ඉන්නවා. ඉතින් එයාට මුලින්ම මේ අම්මා කෙනෙක් එයාට මේ අඹ ගෙඩියක් කෑමට ලබා දෙන අවස්ථාව ගැන කල්පනා කරගන්න. ඉතින් ඒ දුර ඉඳලම අම්මා මේ අඹ ගෙඩියක් ගේනකොට මෙයාට ඉස්සෙල්ලම මේ පාටක් පේනවා, අඹ ගෙඩිය පේනවා. ඉතින් අම්මා අර ගෙඩියේ ඒ වස්තුවේ නම පුරුදු කරන්නට මේ අඹ කියලා සද්ද කරගෙන තමයි එන්නේ. ඒතර අර පෙනීම දැන් මුලින්ම ඇති වුණා. ඒකට අපි කියනවා චක්කු විඤ්ඤාණය කියලා. ඇහැ උපකාර වෙලා, අර පාටත් උපකාර වෙලා, ඊට පස්සේ අර සද්දේ ඇහෙන අවස්ථාවක් තිබ්බා. ඉතින් මේ කුඩා ළමයාට අර අම්මා අර අඹ ගෙඩිය දෙද්දි එයාට ඒකේ අතට ඇල්ලුව ගමන් ඒකේ මේ මෙලෙක් ගතිය දැනෙනවා, ඉදිච්ච අඹ ගෙඩියක් නිසා. ඉතින් සුවඳ දැනෙනවා. ඊට පස්සේ මෙයාට මේක අතේ තියෙන එක දැන් මෙයා අපලා බලන්න පුරුද්ද නිසා මෙයාට අඹ ගෙඩියේ රහ දැනෙනවා. එතකොට උතන මේ විඤ්ඤාණ පහක ක්‍රියාකාරීත්වයක් ඇති වුණා. චක්කු විඤ්ඤාණය ඇති වුණා, සෝත විඥානය ඇති වුණා, අර ඇසීම සිද්ධ වුණා, පෙනීම සිද්ධ වුණා. එතකොට මෙලෙක් ගතිය දැනුණා කියන්නේ අඹේ අල්ලනකොට ඒ මේ පටවි ස්වභාවය දැනුණා. ඊට පස්සේ රස දැනුණා, ඉතින් සුවඳ දැනුණා. මේ වගේ මේ ආයතන පහකම ක්‍රියාකාරීත්වයක් ළඟ ළඟ සිද්ධ වුණා. ඊට පස්සේ මේ ආයතන පහේ ක්‍රියාකාරීත්වයත් එක්ක වේදනත් හටගන්නවා. විශේෂයෙන් අර රස දැනුණු අවස්ථාවේ එයාට ඒ ජීවහ සම්පස්සජ වේදනාව කියන එක, ඒ රසයත් එක්ක හටගන්න වේදනාවක් තියෙනවා. ඉතින් මේ ආයතන ඒ ක්‍රියාවලිය ඇත්තටම එක ළඟ ගියාට ඒ එක එක අවස්ථාවේ අනික් අවස්ථාව තිබ්බේ නෑ. පේන අවස්ථාව තියෙනකොට අර ඇහෙන අවස්ථාව තිබ්බේ නෑ. එහෙන අවස්ථාව තියෙනකොට අර රස විඳින අවස්ථාව තිබ්බේ නැහැ. මෙලෙග් ගතිය දැනෙනකොට අනික් අවස්ථා හතර නැහැ. ඒක ළඟ ළඟ යන හින්දා සමහරට අපිට කෙනෙකුට තේරෙන්න පුළුවන් ඔක්කොම එක පිට වෙනවා වගේ. නමුත් වෙන වෙනම තමයි ඒක සිද්ධ වෙන්නේ. මොකද ඒක ඒ චිත්තයක් ඒ වගේ එක ආයතනයක චිත්තයක් හට ගන්නකොට අනික් ආයතනයේ චිත්තය හට ගන්න බැරි නිසා. ඉතින් ඊට පස්සේ මේ අවස්ථා පහේ කරකවිල්ල ගියාට පස්සේ එයාට මේ මනෝවිඤ්ඤාණ අවස්ථාව වෙනවා. එයාට ඒ කියන්නේ දැන් ඇහ වහගෙන වුණත් දැන් අඹයක් කියන එක සිහි වෙන අවස්ථාවක් එනවා. එතකොට මෙන්න මේ වෙලාවේ දැන් අඹයක් කියන එක සිහි වෙනකොට එයා ඒක අර ඈතින් ඉඳලම දැක්කනේ පාට. ඒ පාට ඔස්සේ දැන් අඹයක් සිහි කරගෙන තව දෙයක් සිද්ධ වෙනවා. දැන් අර જીවහ විඤ්ඤාණ අවස්ථාවේදී එයා රස වින්දානේ. ඉතින් ඒක නිසා මේ දැන් අඹේ මතක් වෙනකොටම ඒකට කැමැත්තක් ඇල්මක් හටගන්නවා. එතකොට එයාට හිතෙනවා මේ අඹ කියලා දැන් එයා මුලින්ම දැනගත්ත අඹ කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒක බොහොම රසවත් දෙයක් කෑවොත් ඒක බොහොම රසවත් දෙයක්. ඉතින් ඒක මේ නැවතත් ඒ වින්දනය ලබා ගන්න ඕනි, ඒක මට ලං කර ගන්න ඕනි කියලා වගේ චේතනාවක් එයාට එනවා, අදහසක් එනවා. ඒ වගේ සිතකට අපි කියනවා මනෝවිඤ්ඤාණයක් කියලා. ඉතින් අර විඤ්ඤාණ පහෙන්ම අවස්ථා පහෙන්ම ගත්ත දැනුම දැන් එකතු වෙලා තියෙනවා මනෝවිඤ්ඤාණ අවස්ථාවට. එතකොට දැන් මේ එකතු වෙලා දැන් මෙයා ඊට පස්සේ දැන් මේකට දැන් මේක නැවත ලබා ගන්න ඕනි වුණාම මොකද කරන්නේ? අර මෙයා දන්නවා, මෙයා ටිකක් මුහු කරගිය ගමන් දන්නවා මේ සද්දේ, අර අඹ කියන සද්දේ මේකට සම්බන්ධයක් තියෙනවා කියලා. එතකොට මේ එහෙනම් මේ එයා එක ඉගෙන ගන්නවා සද්දේ කරලා අර නැවතේ අඹයක් ලබා ගන්න පුළුවන් අම්මගෙන් කියන අදහස එනවා. ඉතින් ඌවා ඒ මනෝවිඤ්ඤාණ අවස්ථාවල වෙන්නේ. එතන අර විඤ්ඤාණ පහේ තොරතුරු ටික එකතු කරා මනෝවිඤ්ඤාණ අවස්ථාවට. දැන් මෙතන මෙයාට ආසාවක් එනවනි, තණ්හාවක්. එතකොට ඒක අම්මා ආපහු ලැබුණ නැත්නම්, අම්මා ගෙන දුන්නේ නැත්නම් මෙයාට දුකක් එන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඒ බලාපොරොත්තු කඩ වෙච්ච වෙලාවක දුකක් එන්න පුළුවන්. එතකොට දැන් මේ මේ තණ්හාව දැන් මෙයා දන්නවනේ දුකට හේතු වෙනවා කියලා. ආසාව දුකට හේතු වෙනවා කියලා දන්න. එතකොට දැන් මේ තණ්හාව කොහොමද මේ ඇති වුනේ කියලා කල්පනා කරොත්, මේ කියන්නේ මේ ළමයා මොකක් නොතේරුම් ගත්ත නිසාද මේ අලුතෙන් දැන් අඹයකට තණ්හාවක් හටගත්තේ කියලා අපිට අවස්ථා තුනකට බෙදන්න පුළුවන්. තුනකින් දක්වන්න පුළුවන්. මේ ළමයා ඒ මොකක්ද එයාගේ මනසේ සිද්ධ වෙච්ච වැරදි කියලා. දැන් ඊට කලින් මෙතන තේරුම් ගන්න මේ දැන් ගොඩක් වස්තු අපි හඳුනගන්නේ ලෝකේ තියෙන මේ විදිහට තමයි. අල්ලලා බලලා ඒක හොල්ලනකොට සද්දයක් එන්න පුළුවන්. එතකොට රසනේ සීතල දැනෙන්න පුළුවන්. සමහර ඒවා රසයක් තියෙනවා. එතකොට සමහර ඒවා සුවඳක් තියෙනවා, මලක වගේ ගත්තහම. ඊට පස්සේ ඒ පංච විඥාන වලින් අත්දැකීම් ටික ලබාගෙන ඊට පස්සේ මනෝ විඥාන අවස්ථාවකට එනවා. එතකොට ඒකෙදි තණ්හාව, කැමැත්ත, අකමැත්ත ඔක්කොම එන්න පුළුවන්. අර අත්දැකීම් ලබද්දි නරක වින්දනයක්, දුක් වින්දනයක් ඇති වුණා නම් ඊට පස්සේ මනෝවිඤ්ඤාණ අවස්ථාවේදී අකමැත්තක් එන්න පුළුවන්. ඉතින් මේක සරලව කිව්වොත් තව මනෝවිඤ්ඤාණ වල ප්‍රභේද තියෙනවා. එතකොට දැන් මෙතන ළමයාගේ මනසේ මේ තණ්හාව ඇතිවෙන්න යෙදුණු වැරද්ද මොකක්ද කියලා තමයි දැන් හොයන්න යන්නේ. ඊළඟට මේ දැන් රහතන් වහන්සේ කෙනෙක්ටත් ඔය අත්දැකීම් පහ ඇති වෙන්න පුළුවන්නේ. නමුත් ඊට පස්සේ මේ මේ අඹයක් ගැන එහෙම තණ්හාවක් එන්නේ නැහෙනි. පුංචි කාලේ රහත් වෙච්ච ස්වාමීන් වහන්සේ ළමකට වුණා. එතකොට උන්වහන්සේගේ ආවේ නැත්තේ ඇයි, අර ළමයාට එන්නේ ඇයි කියලා කියන එක තමයි මේ ආයතන විපස්සනාට වැදගත්තේ. ඒක පළවෙනි එක පළවෙනි කාරණේ ගත්තොත් දැන් මේ ළමයා ලැබුණු තොරතුරු ටික මේ එක තනි අඹයකට සම්පිණ්ඩණය කරනවා. දැන් අර පාටක් පෙනුණානේ. එතකොට ඊට පස්සේ සුවඳ දැනුණානේ, රහ දැනුණානේ, මෙලෙක් ගතිය දැනුණානේ. ඊට පස්සේ අර මනෝවිඤ්ඤාණ අවස්ථාවේදී මේ ඔක්කොම තොරතුරු ටික එකතු කරලා තනි අඹයක් හදාගන්නවා. ළමයාට හිතෙන්නේ මේ තනි අඹයක් කියලා දෙයක් තියෙනවා. ඒකේ මේ ඒකේ ලක්ෂණ තමයි රසය, පාට, තදගතිය කියල වගේ හිතෙන්. අබේ කියලා ඒකත්වයකින් හිතෙනවා ඝන සංඥාවකින් වගේ නිකන් ටිකක් එක දිගට තියෙන දෙයක් වගේ අඹයක් ගැන හිතෙන. ඉතිං දැන් නිකක් තනි දෙයක්, ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට මිනිහෙක් ගැන වුණත් හිතෙන්නේ එහෙමනි, මිනිහෙක් ඉන්නවා, එයාගේ ලක්ෂණ තියෙනවා, එයාට තරහ යනවා, එයාට කරුණා වෙනවා, එයාට ආසාවල් වෙනවා. මේ මිනිහගේ ගති, මෙයාගේ ලක්ෂණ කියලා තමයි හිතෙන්නේ. නමුත් මේ ඇත්තටම බැලුවොත් ඒවා ලක්ෂණම නෙමෙයි, ඒවා තමයි ඒ සත්වයාගේ ස්වභාවය. එතකොට අඹේ ගැන ගත්තත් ඕවා අර තනි ඒකකයක ලක්ෂණවලට වඩා දකින්ට ඕනි මේ 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 ඒවම තමයි අඹේ කියලා අන්තිමට නිර්වචනය කරන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ අපි ගත්තොත් දැන් මනුස්සයෙක් මෙහෙම අඹයක් එහෙම හිතනකොට දැන් අපි මේ අඹේ එක එක ඒ ලක්ෂණ ටික අයින් කරගෙන ගියොත් දැන් එකක් තමයි අපි හිතමු දැන් අඹයක් තමන්ගේ අතේ තියෙනවා කියලා හිතන්නකෝ. ඒතර ඔය අඹේ ලක්ෂණ අයින් කරනවා මොකක්ද මේ ඒකේ සුවඳ අයින් කරා කියමු. දැන් තමන්ගේ අතේ තිබ්බට නහය හරියට ලං කරාට තමන්ට සුවඳක් දැනෙන්නේ නැහැ. අඹේ තාම හොඳට පේනවා, දැනෙනවා, අතට අහු වෙනවා. එතකොට අඹේ තියෙනවා තාම. ඊට පස්සේ ඒකේ රසෙත් අයින් කරා කියමුකෝ. රසය අයින් කරාම ඒ කියන්නේ හපලා බැලුවට දැන් අර වෙනද දැනෙන අඹ රසෙ එන්නේ නැහැ. එතකොට ඉතින් දැන් මේක අඹයක් කියන්න බෑ. හැබැයි ඉතින් තාම පේනවා, අහු වෙන්නේ ඒ විදිහටම තමයි. ඉතින් ඊට පස්සේ ඕකේ මේ පාටත් අයින් කරා කියමුකෝ. පාට අයින් කරොත් දැන් කොයි වගේද පේන්නේ කියලා කල්පනා කරලා බලන්න. දැන් පාට නැත්තම් මේ සුදු පාටක් ඉතුරු වෙනව නෙමෙයි, සුදු මොකක්වත් පාටක් නෑ දැන්. එතකොට දැන් මේක තාම තදගති අයින් කළේ නෑනේ. එතකොට ඉතුරු වෙනවා මේ නිකන් වීදුරු කුට්ටියක් වගේ, එහා මෙහා පේනවා, අර මෙලෙක් වීදුරු, අඹේක හැඩේ තියෙන මෙලෙක් වීදුරුවක් වගේ. දැන් පාට අයින් කරාට පස්සේ දැන් පාට නෑනේ. ඊට පස්සේ තදගතියත් අයින් කළා දාන්න. ඒ කියන්නේ දැන් ඇල්ලුවාම ඒක දැනෙන්නේ නෑ. ඇල්ලුවාම දැනෙන්නේ නෑ මේ කියන්නේ ඇඟිල්ල දැන් තද වුණොත් නේ දැනෙන්නේ. يعني තද ගතියක් එතකොට දැනෙන්නේ නැත්තම් ඊට පස්සේ එතන ඉතින් මුකුත් නෑ. ඉතින් හුලං වගේ හිස් අවකාශෙ නිතියෙ. එතකොට බැලුවොත් මෙතන මේ ඒ ලක්ෂණ ටික අයින් කළාට පස්සේ එතන ආයි අඹයක් ඉතුරු වෙන්නේ නෑනේ. එතකොට මෙන්න මේ ගති පහ, අර පාට, සුවඳ, රස, එතකොට මේ තද ගතිය, උතන සද්දේ උතන සම්බන්ධ කලේ නෑ. ඉතින් ඔය ගති හතර ගත්තොත් ප්‍රධාන වශයෙන් දැන් ඒක තමයි මෙයා අත්විඳි. ඉතින් ඒ හතර අයින් කරාට පස්සේ තව අඹයක් කියලා දෙයක් ඉතුරු වෙනවා නම් අපිට කියන්න තිබ්බා අඹේ කියලා දෙයක් තියෙනවා, අරව ලක්ෂණ විතරයි කියලා. දැන් එහෙම කියන්න බෑ, ඒ හතර අයින් කරාට පස්සේ අඹයක් හම්බෙන්නේ නෑ. එහෙනම් මෙතන පේනවා මේවා මේ ගති වලින්ම තමයි මේ වස්තුව නිරූපණය වෙන්නේ කියලා. එතකොට දැන් එක වැරද්දක් ඒ ළමයාගේ සිතේ වෙච්ච, මේක තනි ඒකකයක් කළා, ඒ ඒකකේ ලක්ෂණ විතරක් අනික්කව බවට පත් කළා. ප්‍රධානම ඒ විදිහට එයා හදාගන්නේ අර පාට ඔස්සේ, අඹේ පාට ඔස්සේ. ඒ අඹේ පාට ටිකක් නිත්‍යව දකිමින් ඒක කාලයක් තියෙනවා කියලා හිතමින් ඒ අඹේ පාටට අනෙක් අනෙක් ටික එකතු කරන, ඒකේ රස, ඒකේ තද ගතිය, ඒ ටික එකතු කරන ගොඩක්ම හේතු වෙනවා මේ ඒක ත්‍රිමාණව තද දෙයක් කියලා, ඒක ඝනව කාලයක් තියෙන දෙයක් කියලා ගන්න අර පාට හේතු වෙනවා. ඉතින් අර පාට මුල් කරගෙන මේකෙන් තනි වස්තුවක් හිතේ ඇඳ ගන්නවා මනෝවිඤ්ඤාණ අවස්ථාවේදී. එතකොට අර මේක තනි ඒකකයක්, නිකන් ස්ථිරව ටිකක් තියෙන ඒකකයක් කියලා හිතෙනකොටත් ඒක අල්ලන්න පුළුවන්, ඒක තියාගන්න පුළුවන් වගේ හැඟීමක් මනසේ තියෙනවා. ඒක කාලයක් මට තියාගන්න පුළුවන්, අල්ලන්න පුළුවන් කියලා. ඒතර මේක තමයි එක ප්‍රධාන කාරණයක් මේ අඹේට ආසාවක් ඉන්නේ. දැන් මේකේ ලක්ෂණක් තේරෙන්නේ හොඳ හොඳ දෙයක් කියලා, සුබ හැඟීමක් එන්නේ අඹේ දකින්නකොට. මේකේ මේ අඹේ රසයක් තියෙනවා, කෑවොත් හොඳ වේදනාවක් එනවා කියලා අදහසක් තියෙනවනේ. ඉතින් ඒක නිසා දැන් මෙන්න මේ වගේ හැඟීමත් එක්ක සුභ සංඥාවත් එක්ක අඹයක් ගැන මතක් වෙද්දිම අර තනි නිත්‍යව වගේ එන හැඟීමත් එක්ක ඒක ඝන දෙයක් වගේ එන හැඟීමත් එක්ක තණ්හාව එන්න බලපාන. ඒතර මෙයාට තේරුන්නේ නැහැ මේක ගති ටිකක් එකට සමායෝග වෙලා තියෙනවා එක තැන සහ සම්බන්ධව තියෙනවා මිසක්ක මේ තනි ඝන ඒකකයක් මෙතන නැහැ කියන අදහස මේ ළමයාට තේරුනේ නැහැ. ඉතින් ඒක වැරද්දක්. ඊට පස්සේ මේ දැන් අපි මෙතනදී ගොඩක් අය කරන වැරද්දක් තමයි මේ අඹයක් නැහැ කියලා කියන්නේ. අඹයක් නැහැ. මෙතන තියෙන්නේ සතර මහා ධාතු ගොඩක්. එතකොට ඔය වගේ ගෙයක් නැහැ, පුටුවක් නැහැ, සතර මහා ධාතු ගොඩක්. දැන් මෙතන මේ ධාතු ස්වභාවය ටික ඒ රස ධාතුව, එතකොට ඒ වර්ණ ධාතුව දැක්ක කොළපාට ඒකේ අඹටම සුවිශේෂී වූ රසය. එතකොට අඹේටම ඒ වෙලාවේ විදිලා නම් තිබ්බ ඒකේ තිබ්බ සුවිශේෂී වූ මෙලෙක් ධාතුව. ඒක තමයි එතන පටවි ගතිය කියන්නේ. මේවා අපි නැහැ කියන්නේ යන්නේ නැහැ. ඒවා වෙනස් වුණොත් පාට රතු නම් රසෙත් වෙනස් නම් අපි ඒකට ඇපල් ගෙඩියක් කියයි. එතකොට ඒකේ තද ගතිය පොඩ්ඩක් වෙනස්. එතකොට අර ගතිවල වෙනස්කම නිසා තමයි බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ ධාතු නානත්වය නිසා සංඥා නානත්වය එනවා. ඒක ගැන වෙනත් වස්තුවක් ලෙස හැඟෙනවා. එතකොට ඒ ගති නැහැයි කියන්න අපි යන්නේ නැහැ. එතකොට අර ඒක නිසා අපි සාමාන්‍යයෙන් විදර්ශනාවේදී මේ අඹයක් නැහැ නිකන් ධාතු හතරක් තියෙන විතරක් කියලා කියන්නේ නැහැ. මොකද ඒකෙන් වෙන කෙනෙකුට අදහසක් එනවා මේ ධාතු නානත්වයක් නැද්ද කියලා. ඉතින් එහෙම නැහැ. මෙතන ධාතුවල විවිධත්වයක් තියෙනවා. හැබැයි ඒවා එකට මනසෙන් සංකලනය කරගත්ත විදිහ, එකට ගැට ගහගත්ත විදිහේ තමයි මෙතන දෝෂේ තියෙන්නේ. වර්ණ ධාතුව නිත්‍යව වගේ අරගෙන ඒකට අනික් ධාතු ටික එකතු කරලා මේක තනි අඹයක් ලෙස ගත් එක තමයි මෙතන මේ දෝෂේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔව් එතකොට ඒක තේරෙනවා ඇති. එතකොට මේ ගොඩක් අය භාවනාවේදී මේ වස්තු දැකලා මෙතන ධාතු සතර මහා ධාතු විතරයි මෙතන මේසයක් නැහැ, ගයක් නැහැ කියලා කියනකොට ඒගොල්ලන්ගෙන් ඇහුවාම ඔයා දැන් මේ හරි මේසෙ නැහැ කියලා කියනවා. මේ සතර මහා ධාතු කියන්නේ මොනවද කියලා ඇහුවාම එයා හිතන්නේ ඒක එයා දන්නේ නැහැ සතර මහා ධාතු කියන්නේ මොකද්ද කියලා. එහෙම නැත්තම් මේ එයා හිතනවා ඒක හරි පොඩි දෙයක්, මට දැනට දැනෙන්නේ නැති දෙයක් කියලා. එතකොට ඒ දැන් මේ අර අඹය නැහැයි කිව් අර ධාතු ටිකේ විවිධත්වය දකින්න ගමන් අඹය නැහැයි කියන එකේ ගැටලුවක් නැහැ. නමුත් මේ නොදන්න ධාතු හතරකට මේ ඒක බැර කරලා ඒක නිසා වස්තුව නැහැයි කිව්වොත් එයාට එතනින් විදර්ශනාව කරන්න වෙන්නේ නැහැ. එයා හිතන්නේ ඒ ධාතු දන්නේ නැති ධාතු ටිකක් මේකේ ඇති, ඒව අනිත්‍යයි, ඒක නිසා මේ අඹය ගැන මම ඇල්මක් ඇති කරගන්න ඕනේ නැහැ කියලා. නමුත් එහෙම දන්නේ නැති ධාතු උපකල්පනය කරලා අනිත්‍ය හිතුවට එච්චර වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකේ ධාතු කියන එක තමන්ට දැනෙන දෙයක් වෙන්න ඕනේ. ඒතර ඒ ඔය ධාතු බුදුරණවහන්සේ සඳහන් කරලා තියෙන්නේ අපිට දැනෙන දේවල්, අපි ඇලෙන දේවල්. හැබැයි මේක මේ එකට සම්බන්ධ කරලා පටලවා ගන්න එක තමයි මෙතන ගැටලුව තියෙන්නේ කියලා ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ. එතකොට ඕකෙන් තමයි අර සාමාන්‍යයෙන් විදර්ශනායි බොහෝ දෙනා දන්න ඔය අර අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒකේ කොටස් ගැන කියලා මේ වස්තුව නැහැ කියන කතාව ආවේ. ඉතින් ඒක කියද්දි හරි පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ මේ ධාතුනානත්වය කියන එක පැහැදිලිවම තියෙනවා. මුකුත් නැහැ කියන එක ඇත්තටම එහෙම කිව්වහම ගොඩක් අයට ඒක පැටලෙන්න පුළුවන්. ඒක හින්දා මේ පාටවල අනිත්‍යතාවයේ, රසයේ අනිත්‍යතාවයේ තමන්ට සිහි කරගන්න තියෙනවා මේ තණ්හාව අඩු කරගන්න නම්. ඒතොර දැන් මේකේ අර ඒ ළමයට ආපු පළවෙනි වැරද්ද තමයි මේ කිව්වේ. මොකක්ද මේක ඝන, ඒක කාලයක් තියෙන දෙයක් ලෙස දක්නා බව, ඒකේ ලක්ෂණ විතරයි අර රසය, තද ගතිය, පාට කියලා හිතෙන ගතිය. ඒතොර ඒක පළවෙනි වැරද්ද. දෙවෙනි එක තමයි මේ දැන් මේකම එකම තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ. මේ අපේ ඔක්කොම අත්දැකීම් දැන් මේ වගේනේ, අනික් වස්තුවක් අල්ලලා බලලා. එහෙම නැත්තම් මිනිහෙක් වුණත් කමක් නැහැ. ඒ මිනිස්සෙක්ගෙත් අපිට තියෙනවයි කියලා හිතන දේවල් ටිකක් තියෙනවනේ. එයාගේ ඇඟේ ස්වභාවය ටිකක් තියෙනවා. දෙවියෙක්ගේ වුණත් තියෙනවයි කියලා හිතන ස්වභාවය ටිකක් තියෙනවනේ. ඊට පස්සේ එයාගේ සිත පැත්තෙන් දේවල් ටිකක් අපිට වැටහෙනවා. ওই ටික අපි ඔක්කොම එකතු කරලා තනි පුද්ගලයෙක් වශයෙන් ගන්නවනේ. එතකොට උතනත් ওই කතාවම තියෙනවා. ඊළඟට මේ ඒ ළමයාට අමතක වෙච්ච දෙයක් තමයි මේ එයා ඔය අත්දැකීම් ලබද්දි අත්දැකීම් වලින් මේ එක්තරා ද්විධාකරණයක් කරනවා. ඒ කියන්නේ දැන් පාටයි ඇහැයි එක්කනේ එයාට ඒ පෙනීම කියනේ චක්කු විඤ්ඤාණය ඇති වුනේ. කනයි සද්දෙත් එක්කයි අර සෝත විඤ්ඤාණය ඇති වුනේ. ඊට පස්සේ රසයයි දිවයි එක්ක එයාට ජීවහා විඤ්ඤාණය ඇති වුනේ. එයා මේක මේ එයා ඒ වුණාට එයාට හිතෙන්නේ පස්සේ කාලේ මම අනෙකක් පාට අනෙකක් කියලා. මම අනෙකක් අරකේ පටවි ගතිය අනෙකක්. මම අනෙකක් අර අඹ කියන සද්දේ අනෙකක් කියලා තමයි හිතෙන්නේ. එතකොට මෙයා මේක දෙපැත්තට සම්පූර්ණයෙන්ම වෙන්කර ගැනීමක් සිද්ධ කරනවා. එතකොට මම අනෙකක් රසය අනෙකක් කියලා. ඒ වැරද්ද වෙන්නේ අර එක එක අත්දැකීම් ලබද්දී මේකේ හේතුඵල සම්බන්ධය හරියට තේරුම් නොගත්ත නිසා. ඒ කියන්නේ දැන් ඔගොල්ලෝ හිතන්න මේ දැන් ওই ළමයාගේ ගොඩාක් අත්දැකීම් එයා ලබලා නැහැනේ අඹයක් එක්ක එක ওই අත්දැකීම් හය එයාගේ ජීවිතේ කැරකිලා තියෙනවා. ඊට පස්සේ එයාගේ අම්මව අල්ලලා ඇති, අම්මගෙන් කිරි බීලා ඇති, රසේ දැනිලා ඇති, එහෙම අත්දැකීම් ටිකක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඔය ළමයාගේත් ආයතන හයේ කරකැවිලි ටිකක් මුළු ජීවිතේ පුරා එක එක ධර්මත් එක්ක සිද්ධ වෙලා තියෙනවානේ. ඉතින් දැන් අපි මේක සරලව තේරුම් ගන්න අර ළමයාගේ වෙච්ච අනික් වස්තුන් එක්ක තිබ්බ ආයතන හයේ කරකැවිලි ටික මේ අඹේටම අනුරූප කරලා ගමු. එතකොට අනික් තද වස්තුන් මොනවා හරි සීතල අල්ලපු ඒවා, තද අල්ලපු ඒවා ඔක්කොම අර අඹෙත් එක්ක සිද්ධ වෙච්ච කාය විඤ්ඤාණයට අනුරූප කරලා හිතන්න. එතකොට අනික් රස දැනිච්ච ඒවා අර අඹේ රස විඳ අවස්ථාවට අනුරූප කරලා හිතන්න. මොකද මේ ආයතන හය ක්‍රියාවලියනේ කැරකි කැරකි සිද්ධ වෙන්නේ. එතකොට මේ ඔක්කොම අර අනික් අත්දැකීම් අනික් අඹයක් එක්ක නෙමේ අනික් ඒවත් එක්ක ලැබපු අත්දැකීම් ටිකත් මේ අර අත්දැකීම් හයටම දාලා හිතමු. එතකොට මේක ලේසි තේරුම් ගන්න. එතකොට දැන් කල්පනා කරන්ඩ ඔය ළමයාගේ ඔය අත්දැකීම් හය සිද්ධ වුණේ නැත්තම්, ඒ කියන්නේ පෙනුනෙත් නැත්තම්, ඇහුනෙත් නැත්තම්, රසේ දැනුනෙත් නැත්තම්, තදගතිය දැනුනෙත් නැත්තම්, අර අඹයක් ගැන කල්පනාව ගියෙත් නැත්තම්, දැන් අනික් ජීවිතය අත්දැකීම් ටිකත් මේ හයටම දැම්මනේ. එහෙනම් එයාගේ ජීවිතේ කොයි වගේද කියලා කල්පනා කරන්න. එතකොට එයා මේ මොනවා හරි ගැන කල්පනා කර කර අඹේ ගැන, අඹයක් ඕනි, අඹේ හොඳ දෙයක්, අඹයක් ගැන මනසින් මේ කල්පනා කර කර හිතුනේ ඒ හිතන් හිටියා අවස්ථා මේ ඔක්කොම. දැන් එහෙම නැත්නම් වෙන වස්තු ගැන කිව්වොත් වෙන දේවල් ගැන, අම්මා ගැන, තමන් ගැන කල්පනා කර කර හිටපු අවස්ථා මේ ඔක්කොම අයින් කරොත්, පෙනුණු අවස්ථා ටිකත් ඔක්කොම අයින් කරොත් අපිට කියන්න පුළුවන්ද මේ එයා ජීවත් වුණා කියලා? එයා ජීවත් වුණා කියලා කියන්න බෑ. ඉතින් ඒවා ඔක්කොම උනේ නැත්තම් එයාටම එයා මේ මම ඉන්නවා මෙතන, අත්දැකීම් ලබන මම ඉන්නවා කියලා ඒ තමන්ගේ වගේ ස්වරූපේ මතක් කරලා එහෙම හිතෙන එකක් නෑ. එහෙනම් එතකොට අපිට තේරෙනවා මේ ජීවත් වුණා කියලා කියනකොට ඔය ආයතන හයේ නැවත නැවතත් කරකැවිල්ලක් තමයි තියෙන්නේ. පෙනීමක් ඇති වෙනවා, ඇහෙනවා, ගන්ධ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, මොනවා හරි දැනෙන, එහෙනම් මනසින් මොනවා හරි දැනෙනවා, කල්පනා කරනවා කියන්නේ ඒ වගේවට. යමෙක් ගැන හිතනවා, තීරණයක් ගන්න හිතනවා. එතකොට මේ බණ කියන වෙලාවෙත් මේ සද්දය ඇහෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේව පේනවා. එහෙම නැත්තම් ධර්ම මේ 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 කියන ධර්මකාරණයේ තේරුම් ගන්න කල්පනා කරනවා. ඒව මනෝවිඤ්ඤාණ අවස්ථා. ඊළඟට එතකොට මේ කරකැවිල්ල සිද්ධ වෙන්නේ නැත්තම් ජීවත් වෙනවා කියලා කියන්න බෑනේ. එහෙනම් ජීවිතයේ යමක්ද මේ සලායතන වල ක්‍රියාකාරීත්වය තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන චසු ලෝකේ සමුප්පන්නෝ චසු සන්තති කුබ්බවං කියලා. මේ ආයතන හයක ලෝකය හැදෙනවා කියලා කියන්නේ ඒකයි. ඒතර දැන් මේ ආයතන හයේ ක්‍රියාකාරීත්වය උනේ නැත්තම් ජීවත් වෙනවා කියලා කියන්න බැරි නම් එහෙනම් බලන්න දැන් එයාගේ එක එක ඒ ආයතනේ වැඩ කරනකොට එයාගේ දැන් එක සිතක් තියෙනකොට ඔය අනික් සිත ආකාර පහම නැහෙනේ. චක්කු විඤ්ඤාණේ තියෙනකොට සෝත විඤ්ඤාණේ, ජීවහ විඤ්ඤාණේ, කාය විඤ්ඤාණේ, මනෝ විඤ්ඤාණේ එකක්වත් නැහැ. මනෝ විඤ්ඤාණේ තියෙනකොට අනික් අර පංච විඤ්ඤාණෙම නැහැ. එහෙනම් මේ ඒ කියන්නේ මනෝ විඤ්ඤාණ කියන්නේ රාම්බේ ගැන හිතනකොට මේ මතක් කරගෙන. එතකොට අනික් පංච විඤ්ඤාණෙම නැහැ. එහෙනම් මේ ඒ ඒ වෙලාවේ අරමුණු කරන දේ, දැන් අර පාට අරමුණු කළා එක වෙලාවක, එක වෙලාවක රසය අරමුණු වුණා, එක වෙලාවක සද්දය අරමුණු වුණා. ඒ ඒ වෙලාවේ අරමුණු කරන දේත් එක්ක තමන්ගේ ඒ ඒ මොහොත දැන් බැඳිලානේ තියෙන්නේ. ඒ ඒ සිත බැඳිලා තියෙන්නේ ඒ රසයට, જીවහ විඥානේ, ඒ වේදනාව බැඳිලා තියෙන්නේ. ඒතර මෙතන හේතුඵල සම්බන්ධයක් තියෙනවා. ඒ ඒ ඒ ඒ ඒ චිත්තක්ෂණේ තියෙනවා හේතුඵල සම්බන්ධයක්. ඉතින් අර ඒක නිසා මෙයා දැන් මෙයාට හිතෙන්නේ මෙයා මේක තේරුම් ගන්නෑ, මේ මේ එක මොහොතක මේ අත්දැකීමේ මේ අර රූපේ සම්බන්ධ වෙනවා තමන්ගේ ජීවිතයට කියලා. කල්පනා වෙදි හරි ඒ කල්පනා කරන රූපේ සම්බන්ධ වෙනවා තමන්ගේ ජීවිතයට ආරම්භණේ වශයෙන්. එතකොට මේක තේරුම් ගන්න නැතුව මේ ළමයා මොකද කරන්නේ? මේ පාට සම්පූර්ණයෙන්ම අනෙකක්, මම මෙතන පිටිපස්සේ ඉන්නවා කියලා ගන්න. ද්විධාකරණයක් ගන්න. ඉංග්‍රීසියෙන් කියන ඩුවැලිටි වෙනවා කියලා. එතකොට මේ දෙපැත්තකට බෙදා ගන්නවා සම්පූර්ණයෙන්. මේකෙන් අදහස් වෙන්නේ නෑ මමයි පාටයි එකක් කියන එකකුත්. මොකද දැන් ඊළඟ අත්දැකීමේදී ඒක රසය වෙනවනේ අත්දැකීම. එතකොට මේක අත්දැකීම කැරකි කැරකි යනවනේ. ඊට පස්සේ වෙන වස්තුත් එක්කත් අත්දැකීම එනවනේ. එහෙනම් දැන් හැබැයි මෙතන සම්බන්ධයක් තියෙනවා, හේතුඵල සම්බන්ධයක්. මේක අපි අභිධර්මයේදී එහෙම කියනවා ආරම්භන ප්‍රත්‍ය කියලා. ඉතින් මෙහෙම මේ සාමාන්‍ය විදිහට හිතුවත් තේරෙයි, වෙන් කරන්න බැරි සම්බන්ධයක් තියෙනවා ඒ ඒ අත්දැකීම. හැබැයි ඒ පාටම වෙන කෙනෙකුටත් පේනවනේ. ඒකින්ද ඒක මගේම ජීවිතේ කොටසක් නෙමෙයි. හැබැයි ඒ ඒ අත්දැකීම ලබද්දී ඒක තමන්ගේ විඥාණය, තමන්ගේ ඒවල ලැබෙන වේදනාව, ඒක ලැබෙන හැඳිනීමේ පාට ගැන මේ ඔක්කොම අර පාටත් එක්ක සහසම්බන්ධව තියෙනවා. එතකොට මේ ළමයාට මේක තේරෙන්නේ නැතුව මේ අත්දැකීම මෙහෙම දෙකට කැඩුවාම දෙපැත්තක් වෙනවා. දෙපැත්තක් වුණාට පස්සෙත් අර එයා අර අර තොරතුරු ටිකෙන් අඹේ හැදුවා. මේ පැත්තේ තියෙන ටිකෙන් මේ පැත්තේ මොනවද තිබ්බේ? අර ඇහැයි, කනයි, දිවයි, නාසයයි, කයයි, මේ 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 අර මනයි, මනෝ විඤ්ඤාණයයි. මේ ටික බොහෝ වෙලාවට එයා ගන්නවා තමන් කියලා. ඊට පස්සේ මේ ටික මම කියලා ගත්තා, අර පැත්තේ අර වස්තුව කියලා ගත්තා. දැන් ඉතින් එයාට හිතෙනවා මේ ඒ දෙක ලං කර ගන්න ඕනි කියලා, තමන්ට ආයි රසේ විඳින්න නම්. එතකොට හරියටම බැලුවොත් මේක ලං කරන්නත් බෑ, ඈත් කරන්නත් බෑ. එහෙම තත්ත්වයක් තියෙන්නේ. හරියට දැන් මේ හරකෙක් අර හරක් මේ කරත්ත යනකොට හරක්ගේ ඉස්සරහ බඳිනවනේ කොළපාට තනකොළ ටිකක් අර මේ උගේ සැඳෑලේ. එහෙම නැත්නම් අස්සයාගේ ඉස්සරහ අර කැරට් ආලයක් එල්ලන්නේ. දැන් අස්සයා ඉස්සරහට ගියා කියලා මේ කැරට් ආලේට ලං වෙන්න බෑ. හැබැයි පස්සට ගියා කියලා කැරට් ආලයෙන් දුරස් වෙන්නෙත් නෑ. එතකොට ඒ වගේ දෙයක් මේ ආරම්භණෙත් එක්ක තියෙනවා. එතකොට දැන් මේ ඉතින් මේක අර ළමයා තේරුම් ගන්නෙ නැහැ. එයා හිතනවා මේ සම්පූර්ණයෙන්ම අඹේ අනෙකක්, මම මෙතන අනෙකක් කියලා. බැලූ බැල්මට දැන් එහෙම තමයි අපිටත් පේන්නේ. දැන් ඔබලා ඉස්සරහා වස්තුවක් තියෙනවා නම්, පොතක් තියෙනවා නම්, ওই මේසෙ උඩ මේසයක් තියෙනවා නේද? මේ පොත අනෙකක්, ඒක පොත වෙනම තියෙන්නේ මගේ මෙතන අවකාශයෙන් වෙන් වෙලා වගේ නේ. මේ ඇඟ මගේ මෙතන මම ඉන්නේ කියලා හිතෙනවා. නමුත් හොඳටම අවධානය යොමු කරොත් තේරෙයි, අර පොත දකින වෙලාවේ ඔබ දැන් මේසේ තියෙන මොකක් හරි වීදුරුවක් දකින වෙලාවේ ඒකත් එක්ක තමයි මේ ජීවිතේ ගත වෙන්නේ. එතකොට දැන් මේ අහන සද්දේ මේ හාමුදුරුව මේ වෙනම එකක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ පාට ඒ සද්දෙත් එක්ක තමයි ජීවිතේ ගත වෙන්නේ. එතකොට ඒක නිසා ඒක දෙපැත්තට මේ ඒ මොහොතට වෙන් කරන්න බැරි පටිච්ච සමුප්පාද සම්බන්ධයක් තියෙනවා, හේතුඵල සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේක හොඳට හිතගෙන අවධානයෙන් හිටියොත් මේ මේ ඒ ඒ හිතත් එක්ක මේ අත්දැකීම ලබනවනේ, මේකට ඇහත් උපකාර වෙලා මෙහෙම ලබනවනේ කියලා තේරුණොත් මේ අර මෙහෙම වෙන්කරන එක වැරදීනේ. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ එකක් කියන එක පොඩ්ඩක්වත්. ඒක එකකුත් නෙමෙයි, දෙකකුත් නෙමෙයි, අතරමැද සහසම්බන්ධය හරියට තේරුම් ගැනීම තමයි තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම දෙපැත්තට කරාට පස්සේ යාට ඉතින් ඊට පස්සේ හිතෙනවා දැන් මේ රසය ආයි විඳින්න නම් මේක මට ලං කර ගන්න ඕනි කියලා, ඈඳ ගන්න ඕනි කියලා. අන්න ඒ මේක හොඳයි, මේකට ආසාවක් එන එකට තණ්හාව කියලා කියනවා. ඈඳ ගන්නවට වගේ අපි කියනවා නිකන් උපආදානේ ලං වෙලා අදිනවා වගේ ඈඳගෙන. ඈඳගෙන තියාගෙන ඉන්නවටත් උපආදානේ කියලා කියනවා. එතකොට දැන් මේක තමයි මේ දෙවෙනි වැරැද්ද. ඒ කියන්නේ මෙයාට මේක ලං කරන්න පුළුවන් කියලා හිතෙන. ඒකට ආසාවක් එන්නේ. එතකොට ඊළඟට මේ තුන්වෙනි වැරද්දකුත් තියෙනවා මේ ළමයාට සිද්ධ වෙන. මේ ළමයා මේ දැන් ඔය අත්දැකීම් ලබද්දී එයා එක එක අත්දැකීම් වල මේ අනිත්‍යතාවයේ එයාට සිහි වෙන්නේ නැහැ. අර පාට පෙවුණු අවස්ථාව අනිත්‍යයි කියලා සිහි වෙන්නේ නැහැ. ඒක නැති වුණා ඒ වින්දනය, ඒ දැක්ම, ඒක හඳුනපු බව ඒ වෙලාවේ නැති වුණා කියලා එයාට සිහි වෙන්නේ නැහැ. ඒ සද්දේ වුණු අවස්ථාව නැති වුණා කියලා සිහි වෙන්නේ නැහැ. ඉතින් එයා අර පරණ ඔහොම අත්දැකීම් ලබද්දී ආයතන හයේ ක්‍රියාවලිය නැවත නැවත එයා ඒව නැති වුණා කියලා සිහි නොවෙන නිසා හෝ සිහි නොකරන නිසා එයා ඒ අත්දැකීම් වලින් අර මමෙක් හදා ගන්න මේ අත්දැකීම ලබන්නේ මම කියලා. එතකොට ඒ මම ඒ කියන්නේ අර පාට පෙනුන වෙලාවේ ඇත්තට අත්දැකීමක් ලැබුවානේ, රස විඳින වෙලාවේ වින්දනයක් ලැබුවානේ. එතකොට ඒ වින්දනය ලැබපු කෙනෙක්, එහෙම නැත්නම් ඒ තොරතුරු ඔස්සේ මේ අඹේ ගැන හිතපු කෙනෙක් කියලා අර ඒ විවිධ අත්දැකීම් ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ ඒවෙන් ඒ අත්දැකීම් ගැන තොරතුරු ඔස්සේ මේ තමන් ගැන එක්තරා ඉමේජ් එකක් හදා ගන්නවා. මේ මම කියලා කෙනෙක් මෙතන ඉන්නවා මේ අත්දැකීම් ලබන කියලා කියනවා. ඉතින් ඔය අත්දැකීම් ලබනවා කියන එකට සාමාන්‍යයෙන් බුදුදහමේ ගොඩක් කියන්නේ අර ස්පර්ශ වෙනවා වගේ කියන එක. එතකොට අර මේ ස්පර්ශයයි විඤ්ඤාණයයි සංඥාවයි මේ ඔක්කොම අත්දැකීම තමයි. ඉතින් අර පරණ තොරතුරු වලින් මෙයා ගොඩ ගහ ගන්නවා ඒකකයක් මම කියලා. එයාට පරණ තොරතුරු වලින් මතක් වෙන ටිකෙන් එක රාමුවක් හදා ගන්න. අමතක වෙච්ච ටිකෙන් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ අර සතාධිපතෙය සබ්බේ ධම්මා කියන්නේ සිහිවන ටික අධිපති කරනවා සියලු ධර්මයන්ට. දැන් මෙයා මේක හදා ගන්නවා මම කියලා දෙයක්. දැන් එයාට මම කියලා හැදෙන්නේ මේ ජීවිතේ දැක්ක ඒවල් වලින්. එයාට හිතෙන තමන්ගේ තියෙනවා යයි කියලා හිතෙන මනස ගැන, එයාගේ සිත ගැන. ඒ කියන්නේ දෙවියෙක්ට නම් එයාට මම කියලා හිතෙන්නේ එයාගේ රූපෙත් එක්ක, එයාගේ වැඩ කරන දැන් වැඩ කරන සිතුවිලිත් එක්ක බොහෝ විට. මනුස්සයෙකුට නම් එයාට මතක වපසරියත් එක්ක, මේ ළඟ ළඟ මතක වපසරියත් එක්ක, ඒකෙන් ආපු තොරතුරුත් එක්ක තමයි මම කියලා හිතෙන්නේ. එයාගේ මනසටයි එයාගේ රූපෙටයි තමයි මම කියලා හිතෙන්නේ. එතකොට දැන් මේ අය ගිය ජීවිතේ බල්ලෙක් වෙලා හිටියා නම් ඒ බලු රූපෙ මතක් වෙලා මම කියලා හිතෙන්නේ. හැබැයි බල්ල කාලේ මම කියලා බල්ලට හිතුනේ එයාගේ රූපේ එයාගේ සිතයි ගැන සිහි වෙද්දී. එතකොට මේ දැන් අර ළමයටත් වෙනව වැඩක්. එයා මේක අනිත්‍යයි කියලා නොදකින නිසා ඒකෙන් එකතු කරගන්න, ගොඩ ගහගන්න, ඇකියුමුලේට් වෙන ඒ කොටසකින් මම කියලා කොටසක් ගන්න. ඉතින් ඒ ඉන්න මමට දැන් මේ ඒ ඉන්න මමට මේ අර අලුතෙන් ඔන්න අත්දැකීමක් එනවා. දැන් කියමු එහෙම හදාගෙන ඉන්නවා මනසේ මමෙක්. දැන් අලුතෙන් මොකක් හරි පේනවා කියලා හිතමු. උදාර අලුතෙන් මොකක් හරි පේනකොට දැන් එයාට හිතෙන්නේ මට පේනවා කියලා. ඒ මමෙක් දැන් හිතිලා ඉන්නවනේ මට පේනවා. ඒතර ඒ වගේ මේ දැන් මේ මට ඇහෙනවා. දැන් ඇසීම සිද්ධ වෙනකොට අර පරණ අත්දැකීම් ඔක්කොම නැති වෙලානේ. හැබැයි දැන් මමෙක් හිතේ හදාගෙන ඉන්නවනේ මනෝවිඤ්ඤාණය. එතකොට මේ දැන් එයාට හිතෙනවා එහෙනම් මට ඇහෙනවා කියලා, මට පේනවා, මම රස විඳිනවා, මම තමයි ඇල්ලුවේ කියලා. ඒ හදාගෙන ඉන්න මමට දැන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා හිතෙනවා පරිසරය ඔක්කොම වටේ. ඉතින් ඒක නිසාත් මේ අඹයක් කියන එක මට නැවත ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන කෙනෙක් තමයි මම කියලා හිතෙනවා. සක්කාය දිට්ඨිය කියලා එක තදට එනකොට මෙහෙම හැකියාවක් තියෙන අවට පාලනය කරන්න පුළුවන් කෙනෙක් කියලා. එහෙනම් මොකක්ද වෙන්නේ මේ මෙහෙම මමෙක් ඉන්නවා මෙහෙම අලුත් තොරතුරක් එනකොට ආයතන වලින්. එතකොට මනසෙන් හරි හිතුවොත් දැන් මම අඹේ ගැන හිතුවා කියලා එයා කියයි. එයාගෙන් ඇහුවොත් ඔයා මොකද්ද ටිකකට කලින් දැක්කේ කියලා මම අඹයක් දැක්කා කියලා කියනවා. එතකොට දැන් යන්න මමත්වේ එතන ඇවිල්ලා රහතන් වහන්සේ කෙනෙක් මම අඹයක් දැක්කා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක කියන්නේ වෙනම මානසික මට්ටමකින්. එතකොට දැන් ඔන්න ඔහොම මමක් ඉන්නවා මට අවට කන්ට්‍රෝල් කරන්න පුළුවන්, කන්ට්‍රෝල් කරන්න ඕනි කියලා හැඟීමක් තියෙනකොට මට මේ දේවල් ලබා ගන්න පුළුවන් පරිසරයේ තියෙන දේවල්. මේ අනිත්‍යතාවය ගැන තදහසක් නැතිකොට අර ආසා කරන දේ ලබන්න තවත් ප්‍රවණතාවයක් ඇති වෙනවා. ඒක තමයි මේ තුන්වෙනි කාරණේ හැටියට මම දකින්. ඉතින් එතකොට මේ එයා මේ අත්දැකීම්වල අනිත්‍යතාවය තේරුම් ගත්තෙත් නැහැ. ඊට පස්සේ මේ අත්දැකීම්වල මේ ආස කරන නිසා මේ දුකක් එන්න පුළුවන් කියලා දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ ඉතින් අත්දැකීම් හයක් කරගෙනවා තමයි, ආසාවකුත් එනවා තමයි, ඉතින් මොකද කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් අනිත්‍ය වුණාට ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔය පේනකොට උපේක්ෂාවක් වගේ තිබ්බා, රස විඳිනකොට රහක් සුඛයක් තිබ්බේ, වැරදියට හිතාගත්තත් ප්‍රශ්නයක් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඔය විදියටම නෙමෙයිනේ, ආයතන හයේ කරකැවිල්ල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ අපායකටුත් අපායාතන විදියටත් කරකැවෙනවනේ, ප්‍රේත ලෝකෙත් කරකැවෙනවනේ, බොහෝ සත්වයන්ගේ ඒක දුක විදිහටනේ ඒක කරකැවෙන්නේ. එතකොට අර තණ්හාව තියාගෙන ඉන්නකොට මේ තමන්ගේ තියෙන හොඳ මට්ටමේ ශරීරය ගිලිහිලා යද්දි මේ ඇහෙන් තවදුරටත් බලන්න බැරි වෙද්දි ආයි කොහේ හරි මේ ඒ තණ්හාවත් එක්ක මේ කර්ම ශක්තියක් ඈඳිලා කොහේ හරි තැනක් අල්ලනවනේ. එතකොට මේ ඒක නිසා මේ විදිහට ආයතන හය කිව්වට මේක ගොඩක් දරුණුයි, ගොඩක් අයගේ මේ ආයතන හය කරකැවිල්ල. ඉතින් එතකොට එහෙනම් ඔය වගේ ඒ කියන්නේ ද්විධාකරණය කරපු එක වැරද්දක්, ඒක ඝණයක් ලෙස අඹයක් දැක්ක එක තව වැරද්දක්, ඉතින් තද මමෙක් මෙතන හදාගත් එක තව වැරද්දක්, මේවා ඔක්කොම නිසා අර අඹයට ආසාවක් අඹේ හොයන්න පෙළඹවීමක් එනවා. එතකොට දැන් මෙන්න මෙහෙම මේ වැරදි ටික තේරුම් ගත්තා නම් මෙතන මේ ආසාව අඩු වෙනවා. එහෙම නැත්නම් ඒ දුක පරිපූර්ණව තේරුම් ගත්තොත් ආසාව නැතරම නැතිලන. ඒ කියන්නේ මේක අපිට ලං වෙන්නත් බෑ, ඈත් වෙන්නත් බැරි තත්ත්වයක් තියෙන්නේ ඒ ඒ ආරම්භණයත් එක්ක. ඉතින් මෙන්න මෙහෙම මේ මෙතනින් එතකොට තේරෙන්නේ නැති මේ මේ අනිත්‍යතාවය කියන එක අපිට සිහිය තියෙන්න ඕනි ඒ ඒ අත්දැකීම් වල. එතකොට අර මම කියලා හදා ගන්නකොට ওই අත්දැකීම් ඔස්සේ එයා දන්නවනේ මේ ඇහැක් කනක් කයක් තියෙනවා කියලා. එතකොට අර ඒ ඒවට මමත්වයේ ඒව අරමුණු වෙලා තියෙන්නේ දැන්. එතකොට මේක මේ පැත්තේ තියෙන්නේ මේ ඇහැයි කනයි ඒ දිවයි නාසයයි කයයි මනසයි කියන අදහස තියෙන. එතකොට ඒක තමයි මම කියලා ගන්න. එතකොට මේ ඇහැ කන මොනවත් නැහැ නෙමෙයි. ඒවත් හැබැයි මේ අනිත්‍ය දේවල්, හටගත්ත දේවල්, ඒකාන්තයෙන් නැති වෙන ස්වභාවයුක්ත දේවල්. එතකොට ඒ කාලෙට එක එක ස්වරූපයක් දරනවා. ඉතින් මෙන්න මෙහෙම ආයතන හයේ කරකැවිල්ල තුලින් අපිට ගොඩාක් ගැඹුරට තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතය ගැන. ඉතින් අර පළවෙනි අවස්ථාවට නැවත උදාහරණයක් කිව්වොත්, එක අවස්ථාවක මේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ එක දවසක් එනකොට මේ එක දවසක් පාරේ එනකොට දැකලා තියෙනවා මේ පිපාසයෙන් බොහොම ළිඳක් ළඟ එක තරුණ ගෑනු කෙනෙකුයි අම්මා කෙනෙකුයි ඉන්නවා. ඉතින් වතුර ටිකක් ඉල්ලලා තියෙනවා ඒ තරුණ ගෑනු ළමයාගේ. එතකොට ඒගොල්ලෝ අඩු කුලේ කියලා හංවඩු ගහපු කට්ටිය. ඉතින් ඒ අය බය වුණා මේ ආනන්ද ස්වාමීන් වහන්සේට වතුර අරන් දෙන්න. ඉතින් මේ අපි මේ වගේ පූජක උතුමන්ට අපිට වතුර දෙන්න කැප නැහැ, අපි අඩු කුලේ කියලා තියෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මම කුලේ නෙමෙයි ඇහුවේ, මේ වතුර ටිකක් නේ ඇහුවේ කියලා. එතකොට බොහොම සතුටටපත් වෙලා ඉතින් අර අය වතුර පූජා කරලා තියෙනවා අරගෙන. ඉතින් ඇයට බොහොම ලෙංගතු බවක් ඇති වුණා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන. ඉතින් දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ යනවා, මෙයා දැන් පස්සෙන් එනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නේ දැන් බුදුරජාන් වහන්සේගේ ළඟ කුටියකනේ. ඉතින් මේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ එතනින් ළඟින් ගියා බුදුරජාන් වහන්සේ කුටිය ළඟින්. ඉතින් අර ගෑනු ළමයා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ හොයාගෙන එනවා. බුදුරජාන් වහන්සේ මේ කුටිය ඉස්සරහා වැඩ ඉන්නවා. ඉතින් ඇවිල්ලා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන අහනවා අර ගෑනු ළමයා. එයාගේ නම සුජාත කියලා. ඉතින් මේ කියනවා මට මේ ආනන්ද ස්වාමීන් වහන්සේව දකින්න ඕනි කියලා කියන්නේ නැති. එතකොට මං බුදුරණන් වහන්සේ අහලා තියෙනවා මොනවාද මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේට කැමති කියලා. එතකොට කියනවා මේ උන්වහන්සේ හරි කරුණාවයි, නිහතමානී, ඔය වගේ කරුණාවයි කියලා වගේ කිව්වේ. ඉතින් මේ හරිම මේ එහෙම කිව්වහම ඉතින් මට මේ ආනන්ද ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න ඕනි කියලා තමයි කියන්නේ. එතකොට බුදුරන් වහන්සේ කියලා තියෙනවා මේ මෙහෙමයි මේ ඒ කරුණාව, ඒ නිහතමානී ගුණය තියෙනව නැත්තේ නෑ. හැබැයි අර ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා එකක් නෑ කියලා. ඒ ධර්මතාවය ධාතු නානත්වේ තියෙනවා. ඒවා ඔයා එකට ඒ තොරතුරු ඒ නාම රූප ගොඩේ තොරතුරු එකතු කරගත්ත විදිහෙන් තනි පුද්ගලයෙක් හදලා එයාගේ විවිධ ලක්ෂණ ලෙස තමයි දැන් ඕක දකින්නේ. ඉතින් ඒ එහෙම තනියට එකට ඇඳුවට පස්සේ ඒකට ඇලෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඉතින් ඒක නිසා එහෙම බණ කියනකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ නෑ මේ ගති ටික තමයි තියෙන්නේ එකට සංකලනය වෙලා එකට ඇඳිලා කියලා කියනකොට ඒ බණ අහලා ඒ සෝවන් වුණා කියලා කියන. ඒතර මේ හැබැයි මෙතන නැහැයි කියලා කියනකොට මේ ගති ටික තියෙන බව තේරුම් ගන්න ඕනි. අනිත්‍ය වූ ගති ටිකක සංකලනයක්, හේතුඵල සම්බන්ධතාවයෙන් බැඳුණු අනිත්‍ය වූ ගති ටිකක සංකලනයක්, මානසික හා රූපවල සංකලනයක් පුද්ගලයෙක් කෙරෙහි තියෙනවා කියලා තේරුම් ගන්න. ඒ ටිකේ තමයි අනිත්‍ය මෙනෙහි කරන්න තියෙන්නේ. එතකොට අර බුදුරණාහි කියලා තියෙන ච ධාතුරෝ අයම් පුරිසෝ කියලා, මේ පුරුෂයා ධාතු හයක් කියලා, සතර මහා භූතයි විඥානයයි මේ ආකාශයයි. ආකාශයයි ඔ ආකාශය ඔන්නේ ධාතු හය තමයි මේ පුද්ගලයා කියන්නේ කියලා. පුද්ගලෙක් නැහැ කියනවට වඩා මේ ධාතු හය සංකලනය කියලායි බුදුරජාන් වහන්සේ කියලා තියෙන්නේ. එතකොට මේක හොඳට තේරුම් ගන්න. ඒ ධාතු වල ඔබට හිතෙන කෙනෙක්ගේ තියෙනවා යයි කියලා හිතෙන ඒ ධාතු ස්වභාවයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න තියෙනවා. එතකොට තමයි ඒ අර සක්කාය දිට්ඨි එහෙම නැත්නම් අර තද පුද්ගල හැඟීම දුරු කරගන්න පුළුවන් වෙන්නේ. ඒක තියෙනකන් අර ආසාවල් එනවා ඒ ඒ සත්වයන් ඒ ඒ දේවල් කෙරෙහි. එතකොට මෙන්න මෙහෙම තමයි මේ දල වශයෙන් කිව්වොත් මූලික, ඇත්තටම මූලික වශයෙන් කිව්වොත් මේ ආයතන විදර්ශනාව කියලා කියන්නේ. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ මේ ද්විධාකරණය කියන එක අපේ හිතේ වෙන වැරැද්දක්. අර ඒක ඝණයක් ලෙස හදන එක අඹේ ගෙඩිය අපේ හිතේ වෙන වැරැද්දක්. ඒ අත්දැකීම් හරියට අනිත්‍ය ලෙස මෙනෙහි නොකිරීම නිසා මේ පැත්තෙන් මමෙක් ගොඩනගා ගන්න එක තමන් කරගන්න දෝෂයක් අකුසලයක්. ඉතින් ඒ ටික දුරු වෙන තමයි මේ මැද තැනකට එන්න පුළුවන් වෙන්නේ. මේ විදර්ශනාවේ තව තව ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ওই ටික තමයි මූලිකව කියන්න අදහස් කළේ මේ ආයතන විදර්ශනාව ගැන. ගැටලු එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
තේරුම් සන්නයි. ස්වාමීන් වහන්සේ, එතකොට මේ ආයතන කියන්නේ නාම රූපම තමයි නේද? ඒ කියන්නේ ධාතුත් එතකොට නාම රූපම තමයි එතන නේ ගන්න තියෙන්නේ. මේ අර මෙහෙම අර ආයතන ධාතු ඒ ආදි වශයෙන් විවිධ නම් තියෙන හින්දා ඒ ඇහුවේ මම.
ඔව් ඒ ආයතන උතන ඇහැ කන කියන්නේ රූපමය. ඒවා රූපමය ආයතන, රූපමය ධාතු, මන ආයතනය නාම පැත්ත, ඒ චක්කු විඤ්ඤාණය සෝත විඤ්ඤාණය, ඒ ඔක්කොම ඒවා ඔක්කොම නාම පැත්ත. ඇහැයි රූපයයි රූප පැත්ත.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අර මේ ලෝකය මේ බම්බයක් පමණ ශරීරය තුල ඇති වෙනවා කියලා එහෙම ඒ පාඩයක් මං අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒකත් ඒකද දැන් ස්වාමීන් වහන්සේ අර
ඕ දැන් ඔය
පැහැදිලි
මේ
කරේ?
කිව්ව එක ඉතින් ඒකට සම්බන්ධයිනේ කෙලින්. මෙතන ආයතන හයේ ක්‍රියාකාරීත්වය තියෙනවා. එතකොට ඒ සලායතන ක්‍රියාකාරීත්වය දුකක් කියලා කවුරු හරි තේරුම් ගත්තොත්, ඉතින් ඒ සලායතන ක්‍රියාකාරීත්වය නිරෝධ වුණොත් ඉතින් ඒක තමයි මේ නිවන කියලා ගන්න වෙන්නේ. ඔව්.
එහෙමයි ස්වාමීන්.
ඔව්.
මේ උපාදාය රූප අර රස සුවඳ ඒවටත් ස්වාමීන් වහන්ස මේ ධාතු කියලා කියන්න පුළුවන්ද?
ඔව්
රස
රස
වර්ණ
ධාතු එහෙම
සුවඳ
යර ධාතු 18ක් කියනකොට ඒවට රස ධාතු. එතකොට මේ මොනවාද ඒවට ධාතු කියලා තමයි තියෙන්නේ. සුවඳ, ගන්ධ ධාතු එහෙම තියෙනවා.
එහෙමයි.
එතන අර හයක් එතන එනවනේ. ඇසයි يعني ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණය. එතන ධාතු තුනයි. එහෙම එහෙම මේ තුන් අරක් අර ආයතන පහට 15ක් එනවා. ඊට පස්සේ මනයි ධම්මයි මනෝ විඤ්ඤාණය, මනෝ ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු, ධම්ම ධාතු කියලා ඒකයි 18ක් එන්නේ. එහෙම තමයි මේ වර්ගීකරණය
එහෙමයි
කරලා තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ ඒවට අර මේ රූපත් කියනවනේ ඒක හින්දා මේ
රූපය
අර
රූප
රස
තමයි.
සු
ඉතින් ඒවා කොටස ඒවා ඇහැ කියන්නේ රූපයක්.
එහෙමයි
ඔව්. එතකොට දැන් මෙතන අර මේ තව එකක් තමයි දැන් මුලින් මම ඔයගලන්ට කියනකොට කිව්වනේ ඔන්න ළමයාට අම්මා අඹ ගෙඩියක් පෙන්නනවා කියලා. හැබැයි ඇත්තටම මේ ඒ දැන් මේ අහන කට්ටියට තමයි මේ ළමයා ඉන්නවා දැන් මේ අම්මා ඉන්නවා අඹ අඹයක් කියලා එකක් තියෙනවා අඹේ පෙන්නනවා කියලා මේ කතාව හිතෙන්නේ. දැන් ළමයා හරියම පොඩි කෙනෙක් කියලා හිතන්නේ එයාට අඹයක් පේනවා කියලා එයාට හිතෙන එකක් නෑ සමහර විට. එයාට හිතෙයි මේ පාටක් පේනවා කියලා. එතකොට මේ අඹයක් ගැන සද්දයක් කියලා හිතෙන එකක් නෑ. එයාට සද්දයක් ඇහෙනවා කියන එක වගේ විතරක් තියෙන්නේ. පොඩිම කාර්ය මුලින්ම මාස දෙකක් විතර වගේ වුණා. එතකොට මේ දැන් එයාගේ ඇස් වහලා එයාට අල්ලන්න දුන්නොත් මේක එයාට මේ අඹ ගෙඩියක් අල්ලනවා කියලා නෙමෙයි තද ගතියක් දැනෙනවා කියලා එන්නේ. තද ගතියක් දැනෙනවා කියලා. ඉතින් එතකොට මේක අඹ ගෙඩියක් පේනවා අඹ ගෙඩියක් අල්ලනවා කියන එක මේ උගලු තමයි හදාගන්නේ. ඉතින් එතකොට අර අර එක අතකට ඔතන එනවා අර දිත්තේ දිට්ට මත්තන් කියන කතාවත්. ඒ කියන්නේ පාට මට්ටමින් එයා අර වෙන අඹ පාට මට්ටමින් නවත්තනවා කියන එක. එතකොට කල්පනා කරනකොටත් අඹ ගෙඩිය ඒ මේ මං මෙතන ඉන්නවා අඹ ගෙඩිය කොහේ හරි ඇති මට අඹ ගෙඩියට ලං වෙන්න පුළුවන් ඒ විදිහට මනස මේ මොනවාද මඤ්ඤණා කරන්නේ ප්‍රොලිෆරේෂන් යන්නේ නැහැ. එතකොට මේ එහෙම කරන කරන්න ඒක අකුසලයට බර වෙනවා. එතකොට අර දැන් බලන්න අර හොඳට අත්දැකීම් වල අනිත්‍යතාවයේ දකින්න කෙනෙක් එක එක අත්දැකීම් ටික ඉසෙල්ලා පියුණු අත්දැකීම අනිත්‍යයි, ඇහුණු අවස්ථාව අනිත්‍යයි, රසවින්ද අවස්ථාව අනිත්‍යයි, මේ ඇහත් කනත් මේවත් ඔක්කොම අනිත්‍යයි කියලා හිතන කෙනෙකුට මේ ඒ කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා ඒ එයාට මේ දැන් අපිනේ කිව්වේ අඹ ගෙඩියක් පෙවුණා කියලා. ඒ ස්වාමීන් වහන්සේට කිව්වොත් ඔබගේ අත්දැකීම විස්තර කරන්න කියලා. මේ එයා කොහොම ඒක විස්තර කරයිද කියලා බලන්න. ඒ මේ මේ කියන්නේ දැන් සාමාන්‍ය මිනිහෙක්ගෙන් අහුවොත් කිය මං අඹ ගෙඩියක් දැක්කා, මං අඹ ගෙඩියක් කෑවා. ඒ උන්වහන්සේ කියයි හරි එහෙම නෙමෙයි කියන්නේ හරියටම විස්තර කරන්න කිව්වොත් මේ ඇසත් රූපයත් නිසා චක්කු විඤ්ඤාණයක් හටගත්තා කියලා කියයි. රසත් දිවත් නිසා ජීවහ විඤ්ඤාණයක් හටගත්තා ඔච්චරයි කියලා කියයි. මනසත් ධර්මත් නිසා මනෝ විඤ්ඤාණයක් හටගත්තා කියලා කියයි. ඒතර ඒක තමයි කියන්න ඕනි හරිම විදිහ. ඉතින් සාමාන්‍ය විවහාරයෙන් උන්වහන්සේලා වාක්‍ය භාවිතා කරයි. නමුත් අර බුදුරජාණන් වහන්සේ අන්තිමට කියපු වාක්‍යයට තමයි එන්නේ. ඉතින් හරි සරල දෙයකට එන්නේ ඇසත් රූපයක් නිසා චක්කු විඤ්ඤාණයක් හටගත්තා ඔච්චරයි. කියන්නේ මම මෙතන ඉන්නවා අඹේ අතර තියෙනවා මම දැක්කා අඹයක් නෑ ඕවා මුකුත් කියන්නේ නෑ. අර හේතුඵල සම්බන්ධේ නාම රූප සම්බන්ධව හරි ලස්සනට උන්වහන්සේ ওই වාක්‍ය බුදුරජාණන් වහන්සේ ওই වාක්‍ය හයෙන් දේශනා කළා තියෙනවා මුළු ජීවිතේම. ඒතර එහෙම තමයි අත්දැකීම විස්තර කරාවි රහතන් වහන්සේ කෙනෙක් එහෙම. ඒතර ඒක හරි ලස්සන. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අත්දැකීම විස්තර කරපු විදිහ ඉතින් ඉතින් එතකොට මේ ඒකයි ඒ ඒ ඒ වාක්‍ය හය අහලා සමහර අය නිවන් දකින්නේ. ඒකයි මේ 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 එච්චරට ගැඹුරු විදර්ශනාවක් ඒ වාක්‍ය හයේ තියෙනවා. ඒතර මේ අනිත්‍යයි කියලා කියනකොට ගොඩාක් අය වරද්ද ගන්නවා මේ 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 නෑ හැ අනිත්‍යයි කිව්වා මේම ඒ වේගයෙන් තමන්ගේ ඇහැ ඇතුලේ බිඳෙනවා දකින්නේ එහෙම එකක් ඕනේ නෑ මේ කියන්නේ. හටගත්ත දෙයක් තියෙනවා නම් හේතුන්ගෙන් ඒක නැති වෙනවා කියන එක තමයි දකින්න ඕනේ. එතකොට සිත තමයි ඒ අරමුණේ ඒ අත්දැකීමත් එක්ක ඒ ස්පර්ශයත් එක්ක හටගෙන නැති වෙන්නේ. රූප ගැන එහෙම හිතන්න අවශ්‍ය නැහැ. රූප ගැන තේරුම් ගන්න ඕනි ඒකාන්තයෙන්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි මේ හටගෙන තියෙනවා නම්. අතීතේ නම් ඒක හටගත්ත දෙයක් අතීතේ, ඒක අතීතේ ඒ හටගත්ත ස්වභාවේ නැති වුණා. ඒකයි අපි ඒකට අතීත කියන්නේ. අනාගතේ හටගත්තොත් නැති වෙනවා. දැන් වර්තමාන මේ තියෙන ඇඟ හටගෙන තියෙන්නේ. එහෙනම් ඒකේ එක එක රූප තියෙන්න පුළුවන් ඇඟේ ඇතුලේ. ඇහැ තියෙන්න පුළුවන්, කන තියෙන්න පුළුවන්, පිළිකා හැදිලා තියෙන්න පුළුවන්, වෙන වෙන සෛල තියෙන්න පුළුවන්. සමහර ඒවා මේ නැති වෙන්න ඕන මෙන්න තියෙන්නේ. සමහර ඒවා මේ හටගත්ත වෙලාවේ තියෙනවා වෙන්න පුළුවන්. නැති වෙන්න ඕන මෙන්න තියෙන එකත්, හටගෙන තියෙන එකත්, මේ හැම එකක්ම හට අරගෙනනේ තියෙන්නේ. නැති වෙලා නැහැනේ, තාම තියෙනවානේ. ඒතර මේ සමස්තයම අපිට එක පිඩුවට අරගෙන මේ ඔක්කොම හට අරගෙන තියෙන්නේ. නැති වේගෙන යන එක හරි, දැන් බලවත් වේගෙන එන රූපේ හරි, හට අරගෙන තියෙන්නේ. ඒක ඒකාන්තයෙන්ම මේ හටගෙන තියෙන ස්වභාවයක් නැති වෙනවා කියලා එක හිතට අල්ලත හැකි. එතකොට අර පොඩි පොඩි රූපවලට මේක කඩලා නිත්‍යයි කියලා හිතන්න අවශ්‍යතාවයක් එහෙමම නැහැ. එහෙම මෙහෙම පොඩි පොඩි ඒවා හිතුවට කමක් නැහැ, Tamanට දැනෙන රූපවල. එතකොට හටගත්ත දේ ඒකාන්තයෙන්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියන අවබෝධය තමයි යෝනි කෙලෙස් අඩු වෙන. බලන් ඉඳිද්දි නිකන් නැති වෙනවා වගේ කියන එකක් නෙමෙයි මේ රූප ගැන මේ අනිත්‍යයි කියනකොට මම අදහස් කළේ. සිත සම්බන්ධව නම් ඒ අත්දැකීම හටගෙන නැති වෙනවා කියන එක තියෙනවා. එතකොට ඒක මේ දැන් අතීත සිතක් නම් ඒ වෙලාවේ ඒ ආරම්මණය බැසගෙන ස්පර්ශෙත් එක්ක ඒ හටගත්ත ඇඟෙත් උපකාරය ඇතුව කියලා එහෙම හේතුඵල සම්බන්ධයෙන් ඒකේ අනිත්‍යතාවය හිතා ගන්න පුළුවන්. ඒකට අර එක එක හිතේ නැතිවීම දකින්නට කියන භංගානුපස්සනාව කියලා එක විදර්ශනා ඥානය. ඒ භංගානුපස්සනාව කියලා තියෙන්නේ හිත සම්බන්ධ දේවල් වලට ඒක රූපෙට පටලව ගන්න එපා. එතකොට මේකේ වේගය නැති වෙන වේගය දකින්නවා කියලා එකකුත් නැහැ. හිතක් හටගෙන මේ උච්චර වේගයෙන් නැනෝ තප්පරයකින් බිඳුනද, ඒකෙන් කෝටියෙන් පංගුවකින් බිඳුනද, එහෙම දකින්න එකකුත් මේ අනිත්‍යතාවය නෑ. ඒ කියන්නේ මං කියලා දීලා ඇති සමහර අයට, දැන් සමහර අය හිතනවා හැම හිතක්ම එක සමාන වේගයෙන් හටගෙන එකම වෙලාවක් තියලා බිඳිනවා කියලා. එතකොට ඒක තමයි අනිත්‍යතාවයේ දැකීම කියලා. ඉතින් හිතන්න තියෙන්නේ මේ හිත ක්ෂණයක් ක්ෂණයක් ගානේ බිඳෙනවා කියනකොට ඒ වැරදියට යනවා ඒක අදහස. දැන් අපි මෙහෙම බැලුවොත් හිත දේශනේ කියන්නේ ගොඩක් අයට හිතනවා හරීම පොඩි කාලයක් කියලා. පොඩි කාලයක් වෙන්න පුළුවන්. හැබැයි හිත ක්ෂණයක් පාසා බිඳෙන්නේ නැතුව ක්ෂණ දෙකක් පාසා බිඳුනොත් නිකන් හරි. ක්ෂණයක් පාසා බිඳෙන්නේ නැතුව ක්ෂණ දෙකක් පාසා හිත බිඳුනොත් මේ බුදු දහම වැරදි වෙනවද කියලා තමයි හිතන්න තියෙන්නේ. ක්ෂණේ නැනෝ තප්පරයකින් 1000 පංගුවක් වගේ. ඊට පස්සේ ක්ෂණ තුනක් පාසා බිඳුනොත් සනේ කොච්චර ලොකු වුණාමද මේ බුදුදහම බොරු වෙන්නේ? අර බුදුරණන් වහන්සේ කියලා තිනවනේ යමක් අනිත්‍ය නම් දුකයි, යමක් අනිත්‍යද දුක දේද අනාත්මයි කියලා. එතකොට ඒකෙන් තේරුම් ගන්න මේ ඕනෑම දෙයක තියෙනවා හට ගන්න ස්වභාවයක්, පවතිද්දි වෙනස් වෙනවා, ඒකාන්තයෙන් නැති වෙන ස්වභාවයක් තියෙනවා. සනේ සයිස්සක නෙමේ දකින්න ඕනි මෙන්න මේ ස්වභාවයක්, මෙහෙම ධර්මතාවයක් තියෙනවා කියලා. හටගත්ත බවක් නම් ඒක ඒකාන්තයෙන්ම නැති වෙන ස්වභාවයක් තියෙනවා. කරුණා, මෛත්‍රී, ආසාව, තණ්හා ඕනම මානසික ධර්මයක් දැනුවත් වෙන බව, ඒ කියන්නේ විඥානි, ඒක හට අරන් නම් තියෙන්නේ ඒක නැති වෙන ස්වභාවයක් කියලා තේරුම් ගන්න එක තමයි කෙලෙස් අඩු කරන්න තියෙන මාර්ගය. ඒකේ බිඳෙන වේගය තේරුම් ගත්තට කමක් නැහැ, අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි ඒක. එතකොට තව මොන හරි කාරණා තියෙනවද?
It should be dealt that sparsha is not the problem, vedana is not the problem. After vedana there is chandaraga, that is the problem before tanha.
Oh, දැන් මේ ස්පර්ශය වේදනාව ඇති වෙනවනේ ආයතන ක්‍රියාවලියත් එක්ක. එතකොට ඔය පංචායතන වල එනකොට මේ විශේෂයෙන් මේ ස්පර්ශය වේදනාව ඇති වෙන එක නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ. ඒක රහතන් වහන්සේලටත් එනවනේ. ඒකත් එක්ක අර ඊට පස්සේ සුභ සංඥාවත් එක්ක මේ චන්දරාගේන එක තමයි මේ නැති කරන්න ඕනි කම තියෙන්නේ චන්දරාගේ. එතකොට ඒ චන්දරාගේ මේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නැතුව මේ ස්පර්ශය වළක්වන එකම නෙමෙයි, ස්පර්ශ නිරෝධය තමයි අවසානයේ නිවන කියලා කියන්නේ. නමුත් එතනට යන මාර්ගය වෙන්නේ මේ චන්දරාගේ ප්‍රහාණය කිරීම තුළ. ඉතින් ඔය වගේ කාරණා ගොඩක් මෙතන මුළු අනිත්‍යතාවයම සම්බන්ධයක් තියෙනවා. ඔව්. එතකොට තව නොතේරෙන තැන.
ස්වාමීනාච මේසන්නයි මේ දැන් චන්දරාගය කියන එක ස්වාමීන් වහන්ස ඇතිවෙන්නේ අර නිත්‍ය වශයෙන් ගැනීමක් තුළ නේද? ඒ කියන්නේ නිත්‍යව මේ දේවල් පවතිනවා කියලා හිතන සිතීමක් තුළද චන්දරාග එහෙම ගන්න පුළුවන්ද ස්වාමීන්
ඒක
වහන්සට?
ඒක
අපි
මං කිව්වේ අර කාරණා තුනක් දේශනය තුළ ඒ තුනම බලපානවා. නිත්‍යව ගන්න එක, ඒකත් එක්ක ඇතිවෙච්ච වේදනාව, තමන්ගේ අත්දැකපු වේදනාව, ඊට පස්සේ මෙහෙම මමෙක් හදාගෙන ඉඳීම, ඒක දෙපැත්තට කරලා ගැනීම, ඒක මේ අනෙකක් මම මේ පැත්තේ ඉන්නවා කියලා, මේ ඔක්කොම බලපානවා. ඉතින් චන්දරාගෙන ගොඩක්ම වේදනාව තමයි
එහෙමයි සම්මා.
ආසන්නම කාරණේ. හැබැයි ඉතින් අවබෝධය තුළ අර කියපු අර කාරණා තුන අවබෝධය තුළ මේක මේ නැති වෙලා යන්න.
ස්වාමිනාන්ස දැන් ජීවත් වෙනකොට කෙනෙක් දැන් ස්පර්ශය කියන එක නැති කරගන්න බෑනේ ස්වාමිනාන්ස. කොහොමත් ස්පර්ශය කියන එක හට ගන්නවමනේ නේ?
ඔව්,
ඒ
ස්පර්ශය
කියන්නේ
මේ හට ගන්නවා.
අපේ පැවැත්ම තුළ.
ඔව්. ඒක
එතකොට
ඒක
ඒක දිහා බලන ආකාරය
ඔ
තේරුම්
බලන
ගැනීම
ආකාරය,
තමයි තියෙන්නේ.
ස්පර්ශය හට ගන්නවා, ඒක දිහා බලන ආකාරය, ඒක අවබෝධ කරගන්න තියෙන්නේ මේ ජීවත් වෙද්දී. ඒක හැබැයි මනෝවිඤ්ඤාණ වලින් අපි මේ අපේ මොන මොනවද ස්පර්ශ වෙන්නේ කියලා අනාගතයට බලපෑමක් වෙනවනේ. සමහර අය දැන් සමාධි භාවනා දියුණු කරලා එයාගේ ධ්‍යාන මට්ටම් වලට ගිහිල්ලා එයා පංචායතන වලින් එන ස්පර්ශය නැති කරලා දානවනේ. එතකොට එක්තරා පාලනයක් තියෙනවා අනාත්ම විදියට හැබැයි තියෙන්නේ. එතකොට සමහර ස්පර්ශයක් අඩු කරගන්න වෙනවා මේ මාර්ගය දියුණු කරන්න. ඉන්ද්‍රිය සංවරය කරනවා කියලා අපි කරන්නේ ස්පර්ශ, සමහර ස්පර්ශ අඩු කරන එකනේ. ඒතර එහෙම කන්ට්‍රෝල් එකක් අර මනෝවිඤ්ඤාණය තුලම තියෙනවා. ඒක ආත්මයක් විසින් නෙමෙයි කරන්නේ, විඤ්ඤාණයම එක පැතිකඩක් අර චේතනාව තීරණ ගැනීම කියලා තියෙන. විඤ්ඤාණයත් එක්ක හටගන්න. ඒකෙන් ඊළඟ සිත්වල එන්න පුළුවන් ස්පර්ශය මේ කන්ට්‍රෝල් වෙනවා. එහෙම එකක් වෙනවා.
විඤ්ඤාණ නැති වෙනකොට ස්පර්ශ නැති වෙන.
ඔව්. ඒ කිය ස්පර්ශය ඔක්කොම නැති වෙන්නේ මේ විඤ්ඤාණය නැති වෙද්දි. මේ තමයි ස්පර්ශය නැති වෙන්නේ. මොකද ඒකට හට විඤ්ඤාණය නිරෝධෝ, නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධ වෙනකොට මේ සලායතන නිරෝධ වෙනවා. සලායතන නිරෝධ වෙනකොට ස්පර්ශය නිරෝධ වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, අර නාම රූපයි මේ විඥානයයි අතර ඒ සම්බන්ධය කොහොමද හිතන්නේ?
ඒ නාම දැන් දැන් විඤ්ඤාණයක් කියලා කියන්නේ දැන ගැනීමනේ. මොන හරි આવට පේනවා කියන්නේ આવට වස්තු තියෙන විදිය දැනෙනවනේ. සද්ද ඇහෙනවා කියන්නේ දැනෙනවනේ. එතකොට මේ ඇහැ නැත්තම් දැනෙන්නේ නැහනේ. ඇහැ නැත්තම් આવට මොනවද තියෙන්නේ කියලා දැනෙන්නේ නැහනේ. එතකොට ඇහැ කියන්නේ රූපයක්. එතකොට රූපේ අර සම්බන්ධයි විඤ්ඤාණයට, විඤ්ඤාණය හට ගැනීමට. මේ ඊට පස්සේ කන නැත්තං ඇහෙන්නේ නැහනේ. ඒතර කන සම්බන්ධයි කන කියන රූපේ විඤ්ඤාණයක් හටගන්න හේතු වෙනවා. එතකොට මේ ඇඟම, මේ ඇඟේම පැවැත්ම බලපානවා අපේ මේ වස්තු රූප කියලා එකක් ඇඟේ තියෙන. කොහොමරි සමස්තයක් වශයෙන් ඇඟ තිබ්බේ නැත්තං, විශේෂයෙන් ඇඟේ ලේ තිබ්බේ නැත්තං මනෝවිඤ්ඤාණය වැඩ කරන්නේත් නැහනේ. එතකොට ඒ ඇඟේ ලේ ඇසුරු කරගෙන තියෙන මේ වස්තු රූප කියලා එකක් කර්මෙන් පවත්නා රූපයක්. ඒතර ඒක බලපානවා මේ නිකන් වෙන වෙන දේවල් මනසෙන් දැනුවත් වෙන්නේ. ඒ කියන්නේ මේ දහම් කාරණාව ඔගොල්ලෝ මේ වෙලාවේ දැනුවත් උනේ වෙන දෙයක් ගැන කල්පනා කරනකොට. දැන් ළමයා ගෙදර ඇවිල්ලා ඇති, ඉස්කෝලෙට ගිහිල්ලා ඇති, දැන් ඉස්කෝලේ මොන හරි එහෙම දේවල් හරි දැනුවත් වෙච්ච දේවල් ඔක්කොම පවතින්නේ මේ රූපය, ඒ කියන්නේ අර වස්තු රූපය ඇසුරු කරගෙන ඒක අපේ සමස්ත ශරීරයේ වැඩ කරොත් තමයි ඒ රූපය පවතින්නේ. එතකොට ඒ රූපය බලපානවා දැනුවත් වීමට. ඒක තමයි ඒ නාම රූප වලින් රූපේ බලපානවා කියන්නේ විඤ්ඤාණයට. ඊට පස්සේ නාම කියලා ගන්නේ අර එතනදී විඤ්ඤාණයත් එක්ක, ඒ කියන්නේ විඤ්ඤාණයට උපකාරව අනෙකුත් මේ සහජාත ධර්ම චෛතසික වලට. මානසික සහජාතම වෙන්න ඕනේ නැහැ, මානසික ධර්ම. ඒ කියන්නේ ඉතින් දැන් මේ වෙලාවේ අවධානය පැවැත්වුවත් ඔයගොල්ලෝ මේ මං කියන එකට, මේ අවධානය පැවැත්වුවොත් ඊළඟ දැනුවත් වීම මේ කියන දේම දැනුවත් වෙනවා. අවධානය නැති වුණොත් වෙන දෙයක් ගැන දැනුවත් වෙයි. එතකොට අර මේ අවධාන කියන චෛතසික ධර්මය තුළින් ඊළඟ ඊළඟ විඤ්ඤාණය කන්ට්‍රෝල් වෙනවා. ඒක යොමු ඇති වෙනවා. චේතනාවෙනුත් එහෙම වෙනවා. තීරණ ගන්නකොට දැන් මේ පැත්ත බලන්න හිතනොත් ඒ පැත්තේ තියෙන දේවල් දැනෙනවා. ඊට පස්සේ පොතක් කියවන්න හිතුවොත් ඒ පොතේ තියෙන තොරතුරු දැනගන්න පුළුවන් වෙනවා. එතකොට අර චෛතසික ධර්ම වලින් කරන පෙළඹවීමෙන් ඊළඟ ඊළඟ විඤ්ඤාණ මේ වල ස්වභාවය නිරූපණය වෙනවා. ඒ කියන්නේ මොන වගේ දෙයක්ද දැනුවත් වෙන්නේ කියලා එක මේට සත්‍යක් වෙනවා අර නාම ධර්ම. ඉතින් ඔය ආයතන හයේ එක දැන් අර කාරණේ ඔක්කොට තේරෙන්නේ තව අමතර කාරණයක් කිව්වොත් ඔය ආයතන හයේ දැන් අන්තිමට තියෙන්නේ මනසත් ධර්මත් නිසා මනෝවිඤ්ඤාණය හට ගන්නවා කියලානේ. ගොඩක් අය පටලව ගන්න එකක් තමයි මේ ධර්ම කියලා කියන්නේ මේ සිතුවිලි කියලා කියනවා අපු ගමන්. මේ එහෙම නැත්නම් අරමුණු වන දේවල් කියලා හිතනවා. අර මොකද අර චක්කු විඤ්ඤාණ වලට රූපාරම්මණයනේ, සෝත විඤ්ඤාණයට සද්ධාරම්මණයනේ. එතකොට අර ඒ ඒ ඒකන සෝත විඤ්ඤාණයට ආරම්භනේ, සද්දෙනි චක්කු විඤ්ඤාණයට රූපෙනේ. ඒ පිළිවෙලට ඇවිල්ලා අන්තිමට මනෝවිඤ්ඤාණය, මනසයි ධර්මයි මනෝවිඤ්ඤාණය යනකොට කටි හිතනවා ධර්ම කියලා කියන්නේ මේ මනෝවිඤ්ඤාණයේ ආරම්භණේ එතනදි කියලා. ඒක නෙමෙයි එතන අදහස් කරන්නේ. මනෝවිඤ්ඤාණයක් එක්ක හටගන්න චෛතසික කියන එක තමයි ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ අරමුණුට වඩා. මොකද මනෝමය අවස්ථාවල අපේ සිත පවතිද්දි අරමුණට වඩා ඒ සිත මෙහෙවනවා. ඒ සිතත් එක්ක තියෙන චෛතසික තණ්හාව, චේතනාව, වෛරය, ද්වේෂය, ප්‍රඥාව වගේ ඒවායින් ඒ විඤ්ඤාණය මෙහෙවෙනවා. ඒක විඤ්ඤාණයට ලොකු බලයක් දෙනවා. වෛර කරන කෙනා ගැන නිතර දැනෙනවා, මතක් වෙනවා. ආස කරන කෙනා ගැන නිතර දැනෙනවා, මතක් වෙනවා. එතකොට ඒ වගේ දේවල් වෙනවා. ඒක නිසා අර චක්කු විඤ්ඤාණයට හටගන්න ප්‍රධාන ලෙස රූපාරම්මණය උපකාර වුණාට මනෝවිඤ්ඤාණ වලටත් ආරම්භණයක් ඕනි. නමුත් මේ ආරම්භණයට වඩා අර ඒකත් එක්ක එදිලා තියෙන අනෙක් චෛතසික, අනෙක් හැඟීම් වල බලපෑම නිරූපණය කරන්න තමයි එතන ධම්ම කියන එක එතන තියෙන්නේ. මනංච පටිච්ච මන කියලා අදහස් කරන්නේ ඊට ඉස්සෙල්ලා සිත් කියන එක. ඊට ඉස්සෙල්ලම මනෝවිඤ්ඤාණ. එහෙම නැත්නම් භවංග සිත කියලා එක දැන් එච්චර හිතන්න යන්න එපා. අර අභිධර්ම වැඩසටහන් කියලා දුන්නේ. ඒ වගේ අර කර්මයෙන්ම ලැබෙන උපතදීම ඉඳන් හටගන්න මූලික විඥාන පරම්පරාව භවංග සිත. ඒක පදනම් වෙලා ඊළඟ විඥාන ඇති වෙනවා. ඒතකොට ඒ ඒ දේවල් දැනගන්නකොට ඒ තොරතුරු එකතු වෙලා අලුත් දැනුමක් එනවා. එතකොට පස්සේ එන මනෝවිඥාණයට ඉස්සෙල්ල මනෝවිඥාන පදනම් වෙනවා. ඉතින් ඒක නිසා මන කියලා ගන්නෙම මනෝවිඥානම තමයි. එතන අදහස් කරන්නේ අර ඉස්සරහා පස්සේ සම්බන්ධ කියන එක. මන ධර්ම කියන්නේ චෛතසික. ඒ එතකොට ඒ ආයතන හය ගැන අර පැටලෙන හින්දා මම කිව්වේ මනෝවිඤ්ඤාණ වලටත් වෙනමම ආරම්මණ කියලා එකක් අපි අර්ථ දක්වනවා. වෙනමම කියන්නේ ඒවත් නාම රූප ධර්මව තමයි ආරම්මණ හැටියට ගන්නෙ.
ස්වාමීන් වහන්සේ මම තව පොඩි ප්‍රශ්නයක් අහගල අහන්නම්. මේ අර ඉස්සෙල්ල කිව්වද විඤ්ඤාණය නැත්නම් ස්පර්ශයක් නැහැ කියලා කිව්වද ස්වාමීන් වහන්සේ?
ඔව් ඔව් ඔව්
මම ඒ කියන්නේ ස්පර්ශය නිසා විඤ්ඤාණය එහෙම නෙමෙයිද ස්වාමීන් වහන්සේ?
ඒක දෙක දෙපැත්තට වෙනවානේ. දෙක දෙපැත්තට
එක වෙලාවකට
ඔව්
එක
සහජාත ධර්ම
වෙලාවකට
දෙකක්නේ. ඒ දෙකම මූලික ධර්ම දෙකක්. ඉතින් විඤ්ඤාණය නැත්තම් ස්පර්ශය නෑ, ස්පර්ශය නැත්තම් විඤ්ඤාණය නෑ.
සංකාරී
ඔව් අර ඒකේ අර අතීත වශයෙන් ගත්තොත් අර මේ සංකාර හින්ද විඤ්ඤාණය හටගන්නේ. අර චේතනායි පෙළඹවීමට ඉදිරි විඤ්ඤාණ වල පැවැත්ම සිද්ධ වෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ මේ රහතන් වහන්සේ කෙනෙකුගේ පැවැත්ම තුළ මේ හැම දෙයක්මත් හට ගන්නවනේ. ඒ කියන්නේ උන්වහන්සේගේ අර ස්කන්ධ වල මේ නැතිවීම නේද මේ ඔක්කොම නවතින්නේ. එතකොට නැත්නම් අපේ පැවැත්මක් තියෙනවා නම් මේ දේවල් තියෙනවනේ මේ හැම දෙයකම මේ
කෙලෙස් හටගන්නේ නැහැ. මොනවත් කෙලෙස් හටගන්නේ නැහැ. අනික් අර
නමුත් විඤ්ඤාණයක් තියෙනවනේ.
පංචායතන වල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඔය සැප දුක් විඳිනවා කියලා අර ඉති උත්තක පාළියේ දේශනාව කියනවා. මේ කෙලෙස් හටගන්නේ, සුබ සංඥා හටගන්නේ, සුඛ සංඥා හටගන්නේ. ඒ වගේ හට නොගන්න දේවල් ගොඩක් තියෙනවා. කෙලෙස් සම්පූර්ණයෙන්ම නූපදින තත්වයට පත් වෙලා අවිද්‍යාව නිරෝධ වෙලා.
හොඳයි සමනාස බොම් පින්.
එහෙනම් ඕක තමයි මේ අද සලායතන ගැන දේශනා කරන්න හිටියේ. මේ ඉතින් ඒක එතකොට ඔගලන්ට ගන්න තියෙන්නේ ඒ ආයතනවල අනිත්‍යතාවය හිතන්න තියෙනවා, අත්දැකීම්වල අනිත්‍යතාවය ප්‍රගුණ කරොත් ටික ටික. ඊට පස්සේ මේ ද්විධාකරණය වෙන හැටි ගැන ටිකක් කල්පනා කරන්න, දෙපැත්තට බෙදන එක. එකපාරට මේක නවත්ත ගන්න බැරි වෙයි, නමුත් මෙහෙම බෙදීමක් මනසේ යනවා, දකින දේ අනෙකක් මම අනෙකක් කියලා හිතෙනවා. අදහස් වෙන්නේ නැහැ ඒ දෙකම එකක් කියලා. ඒ දෙකම එකක් කියලා සමහර අය ගන්නවා. ඒකට අපි කියන්නේ විඤ්ඤාණවාදී කියලා. හිත විතරයි තියෙන්නේ, රූප බාහිර දෙයක් නැහැ කියලා. ඔක්කොම මේ ඇතුළේ විතරක් තියෙන්නේ කියලා ගන්නවා. දෙකම එකක් කියලා ඒකත් වැරදි. ඒක විඤ්ඤාණවාදී. මේක සම්පූර්ණයෙන් දෙකක් කියලා ගන්නවා. ඒකත් වැරදි. අතර මැද තියෙන හේතුඵල දර්ශනය. ඊට පස්සේ බාහිර දේවල් ඔක්කොම මේ ඇටමයිස් කරලා හිතුවොත් ඒකට කියනවා පරමා මොකද්ද පරමාණුවාදී කියලා. ඒකිනුත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ ගතිවල අනිත්‍යතාවයේ තමන්ට දැනෙන ගතිවල ජීවිතයකට අත්දැකීම් වලට සම්බන්ධ ගතිවල අනිත්‍යතාවය, ඒවැ දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය දියුණු කරන්න තියෙන. ඉතින් මේ සියලු දෙනාටම තව තවත් මේ සලායතන විදර්ශනාව දියුණු කරගෙන ඒ ද්විධාකරණයෙන් වෙන් වෙලා මඤ්ඤණා කිරීම තුලින් වෙන් වෙලා ඒ උත්තරීතර ඒ ස්පර්ශ නිරෝධන සලායතන නිරෝධ සංඛ්‍යාතේ නිර්වාණය සාක්ෂාත් කරන්නටම සියලු දෙනාට ශක්තිය වාසනා උදාපත් වේවා. හොඳයි. ඔව් මේ විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න තියෙනවා අද මේ මේ මේකට උදව් උපකාර කළා කීප දෙනෙක්. මේ උපකරණ සපයලා දීමෙන්, ඒ කෙටි දැනුම් දීමකින් මේ හඹම්පොළ පදිංචි මේ මහේන්ද්‍ර මහත්මයා මේ උපකරණ සපයලා දීලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක සම්බන්ධ කරගෙන මෙතනට ඇවිල්ලා අපිට බොහොම පහසුවක් සැලසුවා මේ ධර්ම දේශනාවට සාකච්ඡාවට. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි
විජේතුංග
අනු විජේතුංග මැතිණියත් මේකට මේ සූම් පැකේජ් එක ගන්න උපකාර වෙලා මේකට ඇත්තටම උනන්දු ඇති වුණේ. මේ ආරාධනාව සිද්ධ කළේ මේ අනිත් මේ විදර්ශනාව ගැන කාරණා කීපයක් තව පැහැදිලි කරලා දෙන්න කියලා ඇයි විසින්. ඉතින් ඇයගේ ආරාධනාව පරිදි තමයි මේක සිද්ධ වුණේ. ඉතින් ඇයගේ තේ මහත්මාගේ මේ සහසම්බන්ධ වෙච්ච සියලු දෙනාගේ තේ සියලු දෙවියන්ගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තව තවත් ඒ සලායතන පිළිබඳ ගැඹුරටම අවබෝධය පුළුල් කරගෙන ඒ සලායතන වලට, ඒ බාහිර ආරම්මන වලට, අභ්‍යන්තර ආරම්මන වලට තියෙන ඇල්ම දුරු කරගෙන ඒ උත්තරීතර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගන්නටම ඒ සියලු දෙනාට පහසුව සැලසේවා, වාසනාව සැලසේවා. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත් අන්තරායෝ, සුඛී දීර්ඝායුකෝ භව, භාතු සබ්බ මංගලං, රක්කන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ, සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ.
තෙරුවන් සරණයි සිල්
දෙනාටම.